හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සිංහාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ව්‍යග්ග පජ්ජ ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුඛාය ඛතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතාති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, පින්නත් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හිරු FM සදහම් උදෑසන ධර්මානුශාසනාව අදත් මේ සෙනසුරාදා දිනේ අලුත් අවුරුද්දේ ලබලා දැන් ඒ අලුත් අවුරුද්ද තුල රාජකාරී කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ මේ ඔබ හැම දෙනා වෙනුවෙන් මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා වටිනා ධර්මකාරණා කිහිපයක් ඔබ වෙත දේශනා කරන්නට බලාපොරොත්තු වෙන මොහොත. අද දවසේ අපේ මේ දේශනාව තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ අංගුත්තර නිකායට අදාළ අංගුත්තර නිකාය අට්ඨක නිපාතයේ සූත්‍ර දේශනාවක්. ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මේ ව්‍යග්ග පජ්ජ සූත්‍රය. මේ මෙලව ජීවිතයේ දියුණුව උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ව්‍යග්ග පජ්ජ සූත්‍රය ඇසුරු කරගෙන තමයි අද මේ දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. අද මෙවැනි දේශනාවක් දේශනා කිරීමේ පරමාර්ථයේ බවට පත්වන්නේ අලුත් අවුරුද්දක් උදා වෙලා මේ ගත වෙන දින කිහිපය තුළ ඔබේ ජීවිතයේ දියුණුව උන්නතිය වෙනුවෙන් මෙලෝ ජීවිතයේ දියුණුව වෙනුවෙන් විශේෂයෙන් මේ බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කළේ ඒ කාරා දීගජානු කෝලිය නම් ඒ පුත්‍රයා වෙනුවෙන් මේ මෙලෝ ජීවිතයට හේතු වෙන කරුණු කාරණා පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි එදා බුදුරජාන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන ඒ කෝලියන්ගේ නියම් ගමේදී මම මේ දේශනාව දේශනා කරන්නේ. ඊට ප්‍රථමයෙන් අපි මේ අලුත් අවුරුද්ද පිළිබඳවත් කරුණු කිහිපයක් සඳහන් කරන්නට ඕනේ. අලුත් අවුරුද්ද කියලා කියනකොට වචනේම තියෙන අලුත් කියන කාරණාව. අපේ සිංහල සම්ප්‍රදායේ සිංහල ක්‍රමේ අපි කියන සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා සිංහල හා හින්දු උන් ලාංකිකයන් මේ වාර්ෂිකව මේ අවුරුද්ද අලුත් අවුරුද්ද සමරනවා. අපේ නැකැස් ශාස්ත්‍රයට අනුකූලව ජ්‍යොතිෂයට අනුකූලව රාශි මාරුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ රාශි 12ක් තියෙනවානේ. දැන් මේෂ රාශියෙන් තමයි ආරම්භ කරන්නේ. මේෂ, උෂම, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, උච්චික, ධනු, මකර, කුම්භ, මීන කියලා. මේ දේ රාශි 12ක් තියෙනවා. දැන් අපි ඒවා ලග්න කියලාත් ගන්නවනේ. එතකොට මෙන්න මේ රාශි 12. දැන් සූර්යා මේ එක රාශියක සාමාන්‍ය දවස් 30ක් වගේ කාලයක් ගත කරනවා. එතකොට රාශි 12 ගත කරන්නට වසරක් යනවා. දැන් අවසාන රාශිය තමයි මේ මීන රාශිය. අන්තිම රාශිය තමයි මීන රාශිය. එතකොට මීන රාශියෙන් අවසන් වෙලා මේෂ රාශිය කියන්නේ අලුත් පළවෙනි රාශිය. එතකොට මේෂ රාශියට යන සූර්යාගේ සංක්‍රමණය සටහන් වෙන අභිනව රාශියකට ආරම්භයකට මුල පුරන දවස තමයි මේ සෑම වසරකම අප්‍රේල් මාස 14 වන දින. දැන් මේ කැලෙන්ඩරේ කියන්නේ වර්තමාන ජනවාරි මාසයෙන් පටන් ගන්න කැලෙන්ඩරේ අපේ එකක් නෙමෙයිනි. මේක ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විදේශීය ක්‍රමයක්. නමුත් අපේ ක්‍රමය තමයි අලුත් අවුරුද්ද කියලා ආරම්භ කරන්නේ මේ සූර්ය සංක්‍රාන්තිය සඳහන් කරන්නේ අප්‍රේල් මාසේ 14 වෙනිදා තමයි අපි අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ අපේ සිංහල Hindu ක්‍රමයට. ඒ නිසා ඒ ක්‍රමයේ ආරම්භ වෙච්ච දවසේදී අපි මුළු රටම එකට අපේ ලිපගිනි මොළවල ආහාරයක් අනුභව කරන්නට ආරම්භ කරන දවස තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. දැන් සමහර පුද්ගලයෝ ඉන්න අවුරුද්දක් කියලා එකක් ඉතින් ඇති වැඩක් නෑ. මොන අවුරුදුද, අපිට නම් අවුරුදු නෑ කියලා එහෙම අසුභවාදීව හිතන සමාජයේ බොහෝ පිරිසකුත් ඉන්නවා. හැබැයි හොයලා බැලුවොත් එහෙම ඒ කියන අය අනික් අයටත් වැඩි හොරෙන් අවුරුදු සමරලා තියෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ දෙයක් අපේ සමාජය තුළ තියෙන්නට ඕන. ඒකට හේතුව අපි බලන්න පින්නතුනි දවස් 365ක්ම අපි ජීවිතේ මේ අපේ හම්බ කරන්න, එහෙම නැත්නම් ඉගෙන ගන්න, ව්‍යාපාර කරන්න, අපේ කර්මාන්ත කරන්නට අපි විශාල මහන්සියක් ගන්නවා, වෙහෙසක් ගන්නවා. ඉතින් අපි යම් යම් අවස්ථාවන්වලදී අපි නිවාඩු දමාගෙන නොඑක් විනෝද චාරිකා ආගමික කටයුතු වලට වෙන් වෙනවා. හැබැයි මුළු ලංකාවක්ම නිවාඩු ගන්න දවස තමයි මේ අප්‍රේල් 13-14 කියලා කියන්නේ. එතකොට මේ කොළඹ ප්‍රදේශය ගත්තහම බොහොම පාළු ස්වභාවයකට පත් වෙනවා. මොකද මේ කොළඹ බොහෝ ජීවත් වෙන්නේ මේ ඈත ගම්වල ජනතාව රැකී රක්ෂාවලට ව්‍යාපාරවලට ඇවිල්ලා ඒගොල්ලෝ නැවත ගම්බිම් බලා යනවා. එතකොට රජයේ විසින්ම අතීතයේ සිටම මේ දින දෙක රජයේ ප්‍රධාන නිවාඩු දිනයක් අවුරුදු සමරන අවස්ථාවක් දීලා තියෙනවා. ඒක හැමෝම ඒ සඳහා පිටත් වෙලා යනවා. දැන් අපි කිව්වොත් එහෙම රජයේකින් හරි නියෝගයක් දුන්නොත් එහෙම කැමති නම් ඔගොල්ලෝ අවුරුදු සමරලා ගෙවල් වලට ගිහිල්ලා එන්න. අද නිවාඩු දවසක් නෙමෙයි, ඕනනම් නිවාඩුවක් අරගෙන ඔගොල්ලෝ කැමති නම් ගිහිල්ලා අවුරුදු සමරන්න කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එහෙනම් බොහෝ පිරිසක් නොයා ඉන්නවා. අපිට ඉතින් අවුරුදු සමරන්නට ඕනේ, අපි අදත් මේ වැඩ කරනවා කියලා එහෙම කියන්න පුළුවන්. හැබැයි මේක මුළු සිය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම අවුරුදු සමරන්න කියලා ඒක දිනේ වෙන් කරලා තියෙනකොට ඒ කාටත් ඒ දේ කරන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා කියන්නේ නිවාඩු ගන්න සිද්ධ වෙනවා. අවුරුදු සැමරුව නැතත් සැමරුවත් නිවාඩුවක් ගන්න වෙනවා. එතකොට දැන් බොහෝ පිරිසක් මොකද කරන්නේ? බහුතරයක් අපේ ශ්‍රී ලාංකික ජනතාව ඉතින් ගම්මින් වලට ගිහිල්ලා ඒ අවුරුදු සමරලා ගමේ තියෙන අවුරුදු උත්සවයට සම්බන්ධ වෙලා නෑදෑගවල් වලට ගිහිල්ලා අම්මා තාත්තා බැහැදකලා අම්මා තාත්තාත් එක්ක ආහාර ටිකක් අනුභව කරලා අම්මා තාත්තට බුලත්තක් දීලා වන්දනා කළා යම්සි ආකාරයේ මානසික සහනයක් ලැබෙනවා. අපේ හිත මනස නිදහස් වෙනවා. දැන් අපි කියන්නේ අර රිලැක්ස් වෙනවා කියලා. ඒ කියන්නේ මනස නිදහස් වීමක් සිද්ධ වෙනවා. අපේ හිත ටිකක් පීඩාකාරී තත්ත්වෙන් මිදෙනවා. ඒක ටිකක් නෙමෙයි, ලොකුවටම පීඩාකාරී තත්ත්වෙන් මිදෙනවා. ඒ මිදීම මනසට බොහොම සැහැල්ලුවක්. ඒක විනෝද වීම කියන කාරණාව ගත්තහම දැන් ධර්මානුකූලව වෙන විදිහකට අපිට විග්‍රහ කරන්න පුළුවන් එතෙන්දී. නමුත් මෙතන මේ සාමාන්‍ය සමාජය තුළ අපි කතා කරන හැමෝටම දැන් මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තුලත් මේ දීඝජානුකෝලිය පුත්‍රයා කියන්නේ අපි මේ ස්වාමිනි ගිහි කාමභෝගී ජීවිතේ ගත කරන පුත්‍රයන්. ඉතින් අපි මේ බොහෝසෙයින් මල් ගඳ විල උන්නාදී දරනවා, අපි රන් රිදී මසු කහවණු දරනවා. ඉතින් අපි බොහොම කාමභෝගී ජීවිතයක් ගත කරන්නේ. ඉතින් අපිටත් මේ ජීවිතේ යම් දහමක් කියලා දෙන්න මේ ජීවිතයට සැනසීම පිණිස සැප පිණිස හේතු වෙන දහමක් දේශනා කරන, ඒ වගේම පරලෝවට සැප පිණිස දේශනාවුත් කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ගිල්ලීම කරන්නේ. ඉතින් ඒ නිසා මෙලෝ සැප ලබන්නටත් අපි ඕනේ, පරලෝ සැපත ලබන්නටත් ඕනේ. ඒතකොට මෙලෝ සැපත ලබන්නේ කොහොමද? දැන් හැම වෙලාවෙම කතා කරන්නේ පරලෝව ගැන, පරලෝව ගැනනේ. දැන් සමහර අය හිතනවා මේ බුදුදහම මෙලෝ සැපතක් ගැන කතා කරන්නේ නැද්ද? පරලෝ ජීවිතයයි වෙන වෙන පමණක්ද කතා කරන්නේ? නෑ එහෙම නෑ මේ මෙලෝ ජීවිතය වෙනුවෙන් කතා කරපු තැන් තියෙනවනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් කොච්චර තියෙනවද ඒ වගේ දේශනා කොච්චර තියෙනවද දැන් මහා මංගල සූත්‍ර දේශනා වගේ ගත්තහමත් උනත් ඒ වගේම පරාභව සූත්‍රේ වසල සූත්‍රේ වගේ දේශනා ගත්තත් ඒතර මේ වියග්ගපජ්ජ සූත්‍රේ ගත්තත් මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු ගොඩාක් කතා කරනවා ඉතින් ඒ නිසා මේ පරලොවක් ගැන පමණක්ම කතා කරන පින්දහම් වලින්ම පරලෝ ජීවිතයේ සැනසීමක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්දහම්ක පමනක්ම කරන්න වෙන මුකුත් මේ ලෞකික ජීවිතයේ සැපත පිණිසින් යමක් කරන්න නැහැ කියන වගේ අදහසක් සමාජගත වෙලා තියෙනවා සමහරලාට. පින් කරන්න එපයි කියන එක නෙමෙයි මේ සඳහන් කළේ. පරලෝ සැපත ගැන කතා කරමින් පින්දහම් කරන්න කියනම එකක් නෙමෙයි මේ ජීවිතේටත් අපි කළ යුතු දෙහැමි ජීවිකාවක් අපි තුල තියෙනවා බුදුරජාණන් වහන්සේක දේශනා කළා තියෙනවා. එනිසා මේ සිංහල අලුත් අවුරුද්දේදී අපි මේ කාරණා පිළිබඳ තේරුම් අරගෙන අපි මෙලෝ ජීවිතයේ සැපතක් ලබන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි මේ සූත්‍ර දේශනාවත් එක්කලා දේශනා කරන්නට බලමු. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලෙක මේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන ඒ කෝලියන්ගේ නියංගමක් තියෙන ඒකේ වාසය කරනකොට මේ කෝලිය පුත්‍රෙක් හිටියා දීඝජානු කෝලිය කියලා. මේක දීඝජානු කෝලිය පුත්‍රය බුදුරජාන් වහන්සේ යම් තැනකද එතෙන්ට පැමිණිලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා ඉතින් ප්‍රශ්නයක් අහන ස්වාමිනී අපි ගිහි ජීවිතයේ ගත කරන කාමභෝගී ජීවිතයේ ගත කරන පුද්ගලයන් ඉතින් අපි බොහොම හොඳ කසීසලු සඳුන් පාවිච්චි කරනවා මල් ගඳ විලවුණු දරනවා රන් රිදී මසු කහවණු දරනවා ස්වාමිනී අපිට යම් ධර්මයක් නැද්ද මෙලෝ යහපත පිණිස මෙලෝ සැප පිණිස මෙලෝ වැඩ පිණිස හේතු වෙන ධර්මයක් නැද්ද ඒ වගේම පරලෝ සැපත පිණිස හේතු වෙන ධර්මයක් නැද්ද කියලා බුදුරජාන් වහන්සේගෙන් විමසනවා කවුද මේ දීඝජානු කෝලේ පුත්‍රයා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වියග්ගපජ්ජේනි ඒගොල්ලන්ගේ ගෝත්‍රය තමයි වියග්ගපජ්ජ ඉතින් ඒ වියග්ගපජ්ජ කියලා තමයි ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරන බුදුරජාන් වහන්සේ එහෙම ධර්ම හතරක් තියෙනවා චත්තාරෝමේ වියග්ගපජ්ජ හතරක් තියෙනවා චත්තාරෝ ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති. ඒ කියන්නේ මේ ජීවිතේම හිත සූපිනිස පවතිනා වූ මෙලෝ සැප පිණිස හේතුන කාරණා හතරක් තියෙනවා. මොනවද? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා. ඒතර මේ ජීවිතේ යහපත පිණිස මේ ජීවිතේ යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා හේතු වෙන කාරණා හතරක් පළවෙනි එක තමයි උට්ටාන සම්පදා. මොකද මේ උට්ටාන සම්පදා කියලා කියන්නේ වියග්ගපජ්ජේ මේ උත්සාහ සම්පත්තිය කවරේද මේ ලෝකේ යමෙක් යම් යම් කර්මාන්ත කරනවා දැන් වෙලනාම නිරත වෙන අය ඉන්නවා ඒ වගේම තමයි ඒ කාලයට ගත ගව පාලන නිරත වෙන අය ඉන්නවා ධනු ශිල්පයේ නිරත වෙන අය ඉන්නවා රාජ පුරුෂයන් හැට රාජ සේවයේ නිරත වෙන අය ඉන්නවා විවිධ ශිල්පීන් ඒ වගේම වඩු කර්මාන්ත ආදී කොටගෙන විවිධ කර්මාන්ත වල නිරත වෙන අය ඉන්නවා දැන් අපි හිතා ගන්න ඕනේ අපේ සමාජේ කර්මාන්ත ගැන ගොවිතැන් කරන අය ඉන්නවා ඒ වගේම පෙදරේරු වඩු කර්මාන්තයේ දෙන අය ඉන්නවා ඒ වගේ වෙළෙහෙළදාම් වල නිරත වෙන අය ඉන්නවා දැන් ගොවිතැන් කරාම ඒ වෙළදාමේ ඒ දෙන්නට ඕන පිරිසකුත් සමාජය තුළ ඉන්නවා ඒ වගේ විශාල ව්‍යාපාර ඒ වගේම තාක්ෂණික පැත්තෙන් ගත්තාම රාජ සේවයේ තුළ විශාල පිරිසක් රාජ සේවයේ තුලත් ඉන්නවා ඒතර මේ විදිහට විවිධ කර්මාන්ත කරන පිරිසක් ඉන්නවා ඒතර මේ කර්මාන්ත කරන පිරිස උත්සාහවන්ත වෙන්න ඕනේ කර්මාන්ත කරන්න ඒ තමන් කරන කර්මාන්තය තුළ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒකයි උට්ටාන සම්පදා කියලා කියන්නේ. එතන උත්සාහය උනන්දු වීම වීරිය. ඒක නැත්තම් ඒ කර්මාන්තය කරන්නට බෑනේ. දැන් ව්‍යාපාර ශාස්ත්‍රයේ ලෝකේ හෝ ලංකාවේ අපි ලංකාවේ ගමුකෝ දියුණුව වෙච්ච යම් පිරිසක් වෙද්ද. ඒ හැමෝම මහා උත්සාහයකින් තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නිකාම්ම ඒ තැනට ආවේ නැහැ. සමහර මිනිස්සු හිතනවා දියුණු වෙන එක නිකම්ම ලැබෙනවයි කියනක හිතනවා. තවත් විදිහකින් කියනවා කෙනෙක් උත්සාහයෙන් මහන්සියෙන් විරවීරියෙන් උනන්දුවෙන් ධනයක් උපයගත්තාම එයා උත්සාහයෙන් උනන්දුවෙන් වීරියෙන් ධනෙ උපයාගත්ත භාවයේ දකින්න ඇති මිනිස්සු මෙයා මේ වැරදි වෙළඳාමක නිරත වෙලා තමයි මේ ධනෙ හම්බ කළ තියෙන්නේ කියලා චෝදනා කරන අවස්ථා තියෙනවා. අනේ හොයලා බැලුවොත් එහෙම මේ පුද්ගලයාගේ ජීවිතයේ ගැඹුරින් අද්දිනේ කළොත් එහෙම එයා බොහෝම දුක් මහන්සියෙන් උනන්දුවෙන් තමයි ඒ ධනෙ හම්බ කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ චෝදනා කරන මිනිස්සු සමාජය තුළ ඉන්නවා. ඒතර කම්මැලිකමින් තොරව උත්සාහවන්ත වෙන්නට ඕනි තමන් කරන කර්මාන්තේ ඒ තැනකට ගේන්න. දිවාරෑ නොබලා උත්සාහවන්ත වෙන්නා වූ පුද්ගලයා තුළ තමයි ඒ දියුණුව තියෙන්නේ. දැන් සමහර මිනිස්සු අර කම්මැලියට දිවස් තියෙනවයි කියලා සඳහන් කරනනේ. ඒ කම්මැලි කියලා කියන්නේ යමක් කරන්න ගියාම අද නම් ඉතින් අමාරුයි. අද ඇඟට අමාරුයි. අද ඉතින් වහීද දන්නේ නැහැ. අද ටිකක් පායනවා වැඩි. අද ටිකක් සීතලයි. අද ටිකක් උෂ්ණයි. ඉතින් අද නම් මට පොඩ්ඩක් සනීප නැහැ වගේ. ඉතින් ඔය වගේ සමහර කාරණා කියමින් අර තමන්ගේ උදාසීනත්වයේ කම්මැලිකම තුලින් අර සමහර වෙලාවට කල් දමන අවස්ථා තියෙනවා. සමහර පුද්ගලයන්ගේ ජීවිතයේ ගොඩාක් තියෙන නරකම පිළිවෙතක් තමයි ක්‍රියාවලියක් තමයි මේ කල් දාන එක. අද බෑ හෙට කරමු. ආයෙ හෙට උනට නෑ අද බෑ අනිද්දා කරමු කියලා හේතු හොයා ගන්නවා. දැන් ඒක කල් දාන්න ඒ කම්මැලිකමට හේතු හොයා ගන්නවා. එහෙම වුණොත් කවදාකවත් දියුණුවක් වෙන්න පුළුවන්කමක් නෑ. ওই දියුණු වෙච්ච මිනිස්සු පිළිබඳ ගත්තාම හුඟාක් අය දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වෙච්ච පිරිස. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා උත්තාන සම්පදා කියලා උත්සාහය තියෙන්නට ඕනේ. යමෙක් මේ යම් කරන කර්මාන්තේ දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම උපායශීලී වෙන්නට ඕනේ. නිර්මාණශීලී වෙන්නට ඕනේ. දැන් යම් ඕනම දැන් අද තාක්ෂණික භාණ්ඩයක් ගත්තාම ඒක ප්‍රාථමික අවදී සිට විශාල දියුණුවකට ආපු දේවල් නේ. දැන් අපි ජංගම දුරකථනකමක අපේ අතීතයේ අපි ජංගම දුරකථනේ ගත්තොත් ඒක මේ විශාල දුරකථනයක්. ඒකට විශාල දුරකථනයක් තමයි ඒ කාලේ තිබ්බේ. ඒ කාලේ අර පිරිස ටිකක් විහිළුවට වගේ කියනවා ওই ජංගම දුරකථනයක් දැකලා ඒ කාලේ තිබ්බ මේ විශාලත් නෙමත ගඩොල් භාග කියලා එහෙම කියනවා. අපි අහලා තියෙන එහෙම ඒවා දැකලා තියෙනවා අපි කාලේ හැටියට. ඒතර ඒ දුරකථනේ අද වෙනකොට මේ අසර 20ක් 30ක් වගේ එනකොට කොයිතරම් වෙනසක් වෙලා තියෙනවද? කොයිතරම් තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවද? ඒතර රූපවාහිනිය, ගුවන් විදුලිය, ජංගම දුරකථනය. ඒ වගේ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ තාක්ෂණික ශාස්ත්‍රයේ ගත්තහම උනත් අද කොයිතරම් දියුණුවක් තියෙනවද? ඒවා හැම එකක්මටම හේතු වෙලා තියෙන්නේ නිර්මාණශීලීත්වය. ටික 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 නිර්මාණශීලීත්වයේ ඇවිල්ලා තියෙනවා. ඒතර ලෝකේ දැන් රටවල් ගොඩාක් ඉස්සරහන් ගිහිලා තියෙනවා. දැන් ඔය තාක්ෂණික ක්‍රම ඇවිල්ලා තියෙන. දැන් ඔය AI තාක්ෂණයේ කියන එක එහෙම කොයිතරම් දියුණුවටපත් වෙලා තියෙනවා. ඉතින් ඒවා උත්සාහයේ උනන්දුවේ ප්‍රතිඵලය. නිසා බලන්න බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු කාරණා අදටත් කොච්චර ගැලපෙනවද කියලා. ඉතින් අද යම් කෙනෙක් දියුණුවටපත් වෙලා තිරනනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා මත තමයි ඒගොල්ලෝ ඒ තැනකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට උත්තාන සම්පදා කියලා සඳහන් කරන උත්සාහය උනන්දුව වීරිය යම් කෙනෙක් දියුණුව උදෙසා මෙලෝ දියුණුව උදෙසා මෙලෝ සැපත උදෙසා හේතු වන කාරණාවක් හැටියට භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. දෙවෙනි කාරණේ තමයි ආරක්ක සම්පදා. මොකද මේ ආරක්ක සම්පදා කියලා කියන්නේ තමන් ඒ හම්බ කරගත්ත ධනෙ ආරක්ෂා කරගන්නට ඕනේ. ඒක ප්‍රධානම කාර්තව්‍යයක්. ඒ කියන්නේ නොඑක ආකාරයේ සතුරංගෙන් වෙන්න පුළුවන්, සොර සතුරංගෙන් වෙන්න පුළුවන්, ඒ වගේම ගින්නෙන් ජලයෙන් වෙන්න පුළුවන්, ඒ වගේ ආරක්ෂිත ක්‍රමවේදයකින් මේ ආරක්ෂා කර ගැනීමක් තියෙන්නට ඕනේ අපි හම්බ කරන ධනෙ. අපි හම්බ කරන ධනෙ ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒක තවදුරටත් ගත්තොත් එහෙම සුරා සූදුවට වෙන් වුණොත් එහෙම ඒ සඳහා යොමු කළොත් එහෙම. ඒ නිසා අපේ ධනෙ අපි ආරක්ෂා කරගන්නටත් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා නොඑක් ක්‍රමවේද තියෙනවා අද සමාජය තුළ. දැන් අපි ගොඩක් දුරට ධනිය මුදල් උනත් තැම්පත් කරලා තියන්නේ නැනේ ගෙවල් වල. ඒවා ගොඩක් දුරට බැංකුවල තැම්පත් කරලා තියෙනවා. දැන් වටිනා වස්තුව තිරනම් රත්තරන් තිරනම් මෙනික් තිරන ඒවත් ඒ බැංකුවල වෙනම තැම්පත් කිරීමේ ක්‍රමවේද තියෙනවා. ඒ වගේ තමන්ගේ නිවසවල උනත් යම් ධනයක් තිරනම් ඒවා සොර සතුරන්ගෙන් ඒ වගේම තමයි ස්වභාව විපත්තිගෙන් ආරක්ෂා කරගන්නට ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ වගේ තමන් හම්බ කරගත්තා වගේම තමයි හම්බ කරගත්ත ධනෙ ආරක්ෂා කරගන්නටත් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම තමයි වැරදි දේවල් වලට නොගිහින් සුරාවට සූදුවට නොගිහින් ඒවැනුත් ධනෙ ආරක්ෂා කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. සමහර සමාජයේ පුද්ගල හොඳට ධනෙ හම්බ කරගන්නවා. හැබැයි ඉතුරුවක් කරගන්න උත්සාහවන්ත වෙන එකෙත් මේකේ කරුණු පැහැදිලි කරලා තියලා යමක් තියෙනවා. ඊළඟට තමයි සඳහන් කරනවා කල්යාණ මිත්‍රතා. අන්න ඒක හරිය වැදගත්. මොකද මේ කල්යාණ මිත්‍රත්ව ව්‍යග්ගපජ්ජ මේ ලෝකේ යම් කෙනෙක් ජීවත් වෙනකොට ශ්‍රද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුත් වූ පුද්ගලයන් පුළුවන් තරම් ඇසුරු කරන්න කියලා සඳහන් කළා. ඇසුරු කර යුතු පුද්ගලයෝ කවුද? ශ්‍රද්ධාවන්තයෝ ඇසුරු කරන්න කිව්වා. සිල්වත් පුද්ගලයෝ ඇසුරු කරන්න කිව්වා. ත්‍යාගවන්ත භාවයෙන් යුත් පුද්ගලයෝ ඇසුරු කරන්න කිව්වා. ප්‍රඥාවෙන් යුත් පුද්ගලයෝ ඇසුරු කරන්න කිව්වා. අන්න කල්යාණ මිත්‍රයා තුළ තියෙන ගුණ හතරක් මොනවද? ශ්‍රද්ධා සම්පත්තියේ තියෙන්න ඕනේ, සීල සම්පත්තියේ තියෙන්න ඕනේ, ත්‍යාග සම්පත්තියේ තියෙන්න ඕනේ, ප්‍රඥාවන්ත භාවයේ තියෙන. දැන් මේකෙදි බලන්න ශ්‍රද්ධාව කියලා කියන්නේ එයා තුළ මේ තුරුණුවන් කෙරේ ගෞරවයක් තියෙන්නට ඕනේ. ඕ බොහොම හික්මෙච්ච පුද්ගලෙක්. සීලය, ශ්‍රද්ධාවයි සීලයයි මේ කිට්ටුවෙන් යනවා. මොකද ශ්‍රද්ධාවන්තයා සීල ආරක්ෂා කරගන්නවා. සීලවන්තයා තුළ ශ්‍රද්ධාව තියෙනවා. හරියට එකම කාසිය දෙපැත්ත වගේ. ඉතින් මේ ශ්‍රද්ධාව සීලය කියන එක සමානව යන කාරණා දෙකක්. ඒතකොට මේ විශේෂයෙන් මේ සීලවන්ත භාවය කියන කොච්චර වැදගත්ද කියනවා නම් මේ සිල්වත් පුද්ගලයෙක් තුළ තියෙන ධනය ආරක්ෂා සහිතයි. ඇයි? දැන් සිල්වත් නැහැ කියලා කියන්නේ මොනවද? යම්සි කෙනෙක් ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, කාම මිත්‍යාචාරය හැසිරෙනවා, බොරු කියනවා, සුරාපානය කරනවා. දැන් පංචශීල ප්‍රතිපදාවෙන් බැහැර වෙලා ඉන්නවා කියමුකෝ කවුරු හරි කෙනෙක්. පංචශීල ප්‍රතිපදාවෙන් බැහැර වෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආන ඒ අවස්ථාවේදී වෙන්නේ අර තමන්ගේ ධනෙ සම්පූර්ණ විනාශ වෙලා යනවා. අපි તો කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නේ නැහැ කියලා. දැන් කල්යාණ මිත්‍රයෙක් නොවනවා නම් ඒ දැන් කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණනේ සද්ධාවන්ත භාවය, සීලවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය කියන මෙන්න මේ කාරණා තුල. එතකොට මේවා නැත්තම් අපි හිතමුකෝ යම් කෙනෙක් තුල අසත්පුරුෂයෙක් ඇසුරු කරනවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ ධනෙ ටික ටික හීන වෙලා යනවා, විනාශ වෙලා යනවා. සීලවන්ත භාවයේ නැහැ. එයා පරදාර සේවනයේ දෙනවා. එතකොට වැරදි කාම සේවනයේ දෙනවා. එතකොට මොකද වෙන්නේ? ධනෙ ටික හීන වෙලා යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවෙන් සීලෙන් ත්‍යාගවන්ත භාවය කියලා කියන්නේ. දැන් ඒ හැම දෙයකටම වෙනස් දෙයක් තමයි ත්‍යාගවන්ත භාවය කියලා කියන්නේ. කියන්නේ පරිත්‍යාග සීලීත්වය. ඒ කියන්නේ ශ්‍රමණත් බ්‍රාහ්මණයන්ට දන් දීම කියන එක අතීතයේ සඳහන් කරනවා. අද කාලේ නම් භික්ෂුන් වහන්සේලාට. ඒ වගේම තමයි සිල්වතුන්ට, ගුණවතුන්ට දෙවිහාරස්ථානවල එහෙම උපාසක දාන, උපාසිකා දාන කියලා එහෙම පූජා කරනවා. ඒ වගේ වැඩිහිටි නිවාස, ඒ වගේම අනාථ නිවාස කියලා අනාථ වෙච්ච පිරිස් ඉන්න තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලටත් දන් දෙනවා. රෝහල්වලට, ඒ වගේ තැන්වලට ආහාර පානවලින්, බෙහෙත් හේත්වලින් සංග්‍රහ සත්කාර කරනවා. ත්‍යාගවන්ත භාවයේ පරිත්‍යාගශීලීත්වයන් තියෙනට ඕන. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඒ වගේ ගුණවන්ත භාවයේ තියෙන ඇසුරු කරන්නට ඕනේ. ඒ කියන්නේ සිල්වත් භාවයේ තියෙන, ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත භාවයේ තියෙන, සිල්ලත් භාවයේ තියෙන, ත්‍යාගවන්ත භාවයේ තියෙන, ප්‍රඥාවන්ත භාවයේ තියෙන පුද්ගල ඇසුරු කරන්නට ඕනේ. එහෙම ඇසුරු කළොත් තමන්ගේ ධනෙ ආරක්ෂා වෙනවා. දැන් ධනෙ විනාශ වෙච්ච පුද්ගලයෝ දිහා හොයලා බැලුවොත් එimhe යා ඇසුරු කරපු කෙනා කවුද කියලා හොයලා බැලුවොත් අන්න තේරුම් ගන්න පුළුවන් එයාගේ මේ ඇසුර නිසා තමයි මෙයාට මේ ධනෙ විනාශ වෙලා ගියේ කියලා. ඒ නිසා අපි හම්බ කරන ධනෙ විනාශ වෙන්න එක හේතුවක් තමයි මේ කල්‍යාණ සම්පatti නැතිකම. එනම් මෙලව යහපත පිණිස, මෙලව සැප පිණිස හේතු වෙන තුන්වෙනි කාරණාව තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සඳහන් කරනවා එයා සීලවන්ත පුද්ගලෙක්, ශ්‍රද්ධාවන්ත පුද්ගලෙක්, ත්‍යාගවන්ත පුද්ගලෙක්, ප්‍රඥාවන්ත පුද්ගලෙක්, නිතරම ඇසුරු නිසුරු කරන්නට ඕනේ. තමන්ට ගුරුහරුකමක් ලබා දෙන්න පුළුවන් කෙනෙක්, තමන්ට වැරද්දෙන් මුදවා ගන්න කෙනෙක්, තමන් වරදට යොමු වෙනවනම් ඒ යොමු වෙන වරදින් මුදවා ගන්න පුළුවන් කෙනෙක් අපි ඇසුරු කරනවා නම් අන්න අපේ දියුණුවට උන්නතියට හේතු වෙන කාරණාවක් හැටියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුණා. ඊළඟ හතරවෙනි කාරණය තමයි සමජීවි කතා. මොකද මේ සමජීවි කතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක හරිය වැදගත් කාරණා. මේ මෙන්න මේ කාරණා තුල විශේෂම කාරණා තමයි මෙන්න මේක. ඒ තමයි මොකද? ආදායමට සරිලන වියදම. දැන් අපේ සමාජයේ ඉතාමත්ම අඩුවෙම තියෙන දෙයක් තමයි මේ ආදායමට සරිලන වියදම, නැතිකම. ඒ නිසා මේ ලෝකයේ යම් කුල පුත්‍රයෙක් යම් ආකාරයේ ධනයක් හම්බ කරන්නේද, ඒ හම්බ කරන්නා වූ ධනය ඒ ප්‍රමාණයට බලලා හොයලා තමයි ඒක වියහියදම් කරන්නට ඕනේ. ඒක සම වෙන්නට ඕනේ. දැන් අපි හිතමුකෝ හම්බ කරන ධනය වියදම් කරන්නේ නැහැ. එතකොට ඒක කියන ලෝභකමක් කියලා කියනවා. එතකොට යා දීලා නැහැ, පරිත්‍යාගශීලීත්වය ඇති කරගෙන නැහැ, තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරලා නැහැ, කල්යාණ මිත්‍රයන්ට සංග්‍රහ කරලා නැහැ, තමන් පරිහරණය කරලා නැහැ. ඒතර එහෙම බැලුවම යා ලෝභ පුද්ගලෙක්. එහෙම නෙමෙයි. ඒක සමභාවයක් තියෙනට ඕනේ. දැන් මේ සමාජයේ තියෙන දේ මොකද්ද? ආදායමට වැඩි වියදමක් තියෙනවා. මිනිස්සු අතර දැන් අපි දකින දෙයක් තමයි ආදායම තියෙනවා නම් මාසික ආදායම ලක්ෂයක් තියෙනවා නම් එයාගේ වියදම ලක්ෂ දෙකයි. එතකොට කොහොමද ජීවත් වෙන්නේ? එතකොට එයා ණයට ගන්න උත්සාහවන්ත වෙනවා. ණය වෙනවා. එතකොට ණය වුණහම මොකද වෙන්නේ? ණය වෙනකොට ණය ගොඩ වෙන්න පටන් ගන්නවා. ණය ගොඩ ගැහෙනකොට එයා යම්සි තැනකදී හිර වෙනවා. අපි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ පින්නතුන අපිට යම්සි ආකාරයේ ආදායමක් තියෙනවද? ඒ ආදායමට අනුකූල අපි වියදම් සකස් කරගන්න අපි හොඳ ආර්ථික දැක්මක් තියෙන්නට ඕනේ. බලන්න බුදුරජාන් වහන්සේ කොච්චරනම් මේ පුද්ගල ජීවිතයේ මෙලෝ වශයෙන් මේ ලෞකික ජීවිතයේ ගත කරන මිනිස්සු තුළ තියෙන්නට ඕනේ වටිනාකම් හතරක් නේ මේ පැහැදිලි කරන්නේ. මේ වටිනා උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. මේ සමජීවිකතා කියලා කියන්නේ ඒකයි ආදායමට සරිලන වියදම. ඒතර හුඟාක අද ණය වෙලානේ ඉන්නේ. දැන් මිනිස්සු මේ ණය වෙන්නේ ඇයි? සමහර වෙලාවට පුද්ගලයන් උත්සාහ කරන මේ සමාජයේ පේන ජීවත් වෙන්න. තමන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන නෙමෙයි සමාජයේ පේන ජීවත් වෙන්න. සමාජයේ පේන තමයි සමහරලාට ලොකු මගුල් ගයක් ගන්න. සමාජයේ පේන තමයි ලොකු වාහනයක් ගන්න. සමාජයේ පේන තමයි ලොකු ගයක් හදන්නේ. එතකොට මොකද වෙන්නේ? සමාජයේ පේන ලෝකයාට පේන තමයි ගෙදෙට අවශ්‍ය බඩු මුට්ටු ටික ගන්න. ඇඳුම් පැළඳුම් ගන්න. එතකොට සමාජයට ඕන විදිහට නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපිට ඕන විදිහට, අපිට සුදුසු වෙන විදිහට, අපේ පරිසරයට ගැළපෙන විදිහට, අපේ ආදායමට සරිලන විදිහට තමයි අපි ජීවත් වෙන්නට ඕන. දැන් වාහනයක් ගන්නවා. කොහමද? කෝටි ගාණක් වටින වාහනයක් ලීසින් පහසුකම් දැන් දෙනවනේ ඕන තරම්. ඒ පහසුකම් මත ගන්නවා. අතින් බොහොම සුළු ගාණක් දීලා වැඩි මුදලක් ලීසින් පහසුකම් මත ගන්නවා. හැබැයි යාට ඒ ලොකු ආදායමක් නෑ. යා සමහරලාට අනාගතේන ආදායමක් ගැන බලලා කරනවා. බොහෝ දෙනෙක් එතෙන්දී අමාරුයි වැටෙනවා. හැබැයි කෙනෙක්ට ඒක හරියන්නත් පුළුවන්. හැබැයි ඒක අවිනිශ්චිතයි. නමුත් අපි උත්සාහවන්ත වෙන්නට ඕන. අපිට ලැබෙන ආදායම තිරණම් ඒ ආදායමට සුදුසු වෙන විදිහට අපි ඒ යාන වාහන පාවිච්චි කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. බොහෝ දෙනෙක් පටන්ගෙන තියෙන්නේ පොඩි වාහනයකින්. දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගත්තහම ඔය දියුණු වෙච්ච අය එක වාහනයක් අරගෙන දැන් මුලින්ම සමහරට මෝටර් සයිකලයක් වෙන්න පුළුවන්, යතුරු පැදියක් වෙන්න පුළුවන්. ඒකෙන් පස්සේ ටිකක් කල් යනකොට තව පොඩි වාහනයක්, පොඩි ලොරියක්. ඊට පස්සේ ඒකෙන් තවත් දියුණු වෙනකොට තවත් ඊට වඩා වටිනා වාහනයක්. ඉතින් ඒ විදිහට තමන්ට පුද්ගලික පරිහරණය සඳහා මෝටර් රථයක්, කාර් එකක්, ඊට වැඩි වටිනා වාහනයක්. එහෙම ගිහිල්ලා තමයි ඔය යම්සි කෙනෙක් තාම දියුණු වාහනයකට යන්නේ. ඒ මොකද එයා තමන්ට ලැබෙන ආදායමත් එක්ක තමයි එයා ඒ ලෞකික ජීවිතේ තමන් පරිහරණය කළ යාන වාහන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් එය භාවිතා කරනවා. ඒතර ආදායමට වඩා වැඩි වියදමකට ගියොත් එහෙම අපිට මේක ලොකු හානියක් බවට පත් වෙනවා. අපි ණය වෙලා ඒ වගේම ගොඩාක් මානසික තැවුල් තත්ත්වයට පත් වෙන්නට හේතු වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තුල ඊටමත් වටිනා කාරණාවක් තමයි ආදායමට සරිලන වියදමක් අපි තුල තබා ගන්නට ඕන. පුළුවන් තරම් ආදායම දිනු කරගන්න, වැඩි කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒකේ පළවෙනි කාරණාව සඳහන් කරන උට්ටාන සම්පදා කියලා උත්සාහවන්ත වෙන්න ඕනේ. පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනේ. දිවා රාත්‍රී නොබලා තමන් කරන ව්‍යාපාර වෙන්න පුළුවන්, රැකී රක්ෂා වෙන්න පුළුවන්. දැන් රජයේ සේවකයෙක් නම් එයාට මාසික ලැබෙන පඩියක් තියෙනවා. එතකොට ගොඩාක් දුරට මේ රජයේ සේවයේ යෙදෙන අය පිළිබඳ ගත්තාම ඒගොල්ලන්ට ව්‍යාපාරිකයාට වගේ නෙමෙයි, රජයේ සේවකයාට එයා දන්නවා මාසෙකට මට මෙච්චර පඩියක් තමයි මගේ රජයේ ඒ තුලින්, රජයේ සේවය තුලින් ලැබෙන්නේ. ඉතින් එයා ඒක කළමනාකරණය කරගන්න මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මෙච්චරක් වියදම් කරන්න ඕනේ, කෑමට බීමට මෙච්චරක් වියදම් කරන්න ඕනේ, ඒ වගේ විදුලි බිල් ආදී ඒවා, දුරකථන බිල් ආදී ඒවට මෙච්චරක් වියදම් කරන්නට ඕනේ. ඉතින් ආන් ඒ වගේ කළමනාකරණය කරගන්න. ඉතින් ජීවන වියදම එන්න වැඩි වෙනකොට ඉතින් ටිකක් අමාරු තත්ත්වයකුත් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි තවත් දෙයක් අපි දකිනවා. දැන් ගම්වල ග්‍රාමීය සමාජයේ තුල මිනිස්සු මේ අරපිරිමැස්ම කියන එකත් බොහොම අඩුයි. ඉතින් ඒ මොකද දැන් අද ගෑස් භාවිතාව කියන එක තියෙනවා, ඉවුම් පිහුම් ආදී කටයුතු කරනකොට. ඒතර ගෑස් භාවිතා කරනකොට ඒක අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපේ ගම්වල සමහරලාට ඒ කාලේ අපේ අම්මලා දරවලින් තමයි ආහාර පාන පිසුවේ. සමහර මිනිස්සුන්ට පුද්ගලයන්ට අම්මලතා අම්මලට දර භාවිතා කරන පුළුවන් පහසුකම් තියෙනවා. නමුත් ඒවා තියෙද්දි පහසුව තකා අපේ කම්මැලිකමත් හේතු කොටගෙන වෙනත් වෙනත් ඒ ගෑස් වගේ භාවිතා කරලා ඒකෙන්ම තමන්ගේ ජීවිතේ යුම් පිහුම් කටයුතු කරනවා. හැබැයි ඉතින් දර ටිකක් එහෙම හොයාගෙන ඒ වෙනුවෙන් දරලිපකුත් සකස් කරගෙන පොඩ්ඩක් දවසෙන් වෙහෙසක් අරගෙන ඉතින් එහෙම කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඉතින් ඒ වගේ අරපිරිමැස්මට පුරුදු වෙන්න පුළුවන් නම් වතුර පාවිච්චි කිරීමේදී අතීතයේ ගෙදෙට්ට වතුර කලගෙඩියක් අරගෙන ඇවිල්ලා ඒ කලගෙඩියේ මුළු දවසෙම වැඩ කටයුතු කරපු අවස්ථා තියෙනවා. හැබැයි අද වෙනකොට ඒ වගේ කලගෙඩි වගේ කොච්චර ප්‍රමාණයක වතුර අද නාස්ති කරනවද? ඉතින් එහෙම බැලුවාම අද සමාජය තුළ ගොඩාක් නහස්තිය තියෙනවා. අරපිරිමැස්ම කියන එක බොහොම අඩුවක් තියෙනවා. මේ හොයලා බලන්නකෝ, අප මේ අපිත් මේ සමාජය තුළ ඉන්නවා. අපිත් දැකලා තියෙන මේ සමාජය තුළ මේ වගේ සමාජයේ මිනිස්සු ගත කරනකොට අරපිරිමැස්මෙන් තොරව ගත කරන. එතකොට ඒ ඔක්කොම වියදන්නේ අපේ මුදල් වශයෙන්. අපි යන වියදමක්නේ, අපි ගන්න ආදායමෙන් වෙන වියදමක්නේ, විදුලි බිල, ජල බිල, ගෑස් බිල්, මේවා කියන මේවා ඔක්කොම අපෙන් වියදම් වෙන දේවල්. එහෙනම් අපි උත්සාහවන්ත වෙනවා ටිකක් මේ පරිස්සමෙන් පාවිච්චි කරන්න. එහෙනම් මේ ඉදිරිය බුදුරජාණන් වහන්සේ දීඝජානුකෝලිය කියන මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ උත්සාහයෙන් හම්බ කරන්නට ඕනේ, හම්බ කරන ධනෙ ආරක්ෂා කරන්නට ඕනේ, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ, ආදායමට සරිල වියදමක් අපි තුල හදා ගන්න. බලන්න මේ කාරණා හතර මෙලෝදී වුණට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා හිතලා කල්පනා කරලා බැලුවොත් එහෙම. මේක ඔබ හිතන්න මේ විදිහට, මේ බණ ටික අහන ගමන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ එදා අපිට ජීවත් වෙන්න මෙලෝ සැපත පිණිස, මෙලෝ දියුණුව පිණිස මේ දේශනාගුරු කාරණා වලින් අපි සම්ප්‍රයුක්තද, අපි මේ කාරණා තුළ ඉන්නවද, අපිට දියුණු වෙන්න බැරි වෙලා තියෙන මේ කාරණා ටික නැති හින්දා නේද අපි උත්සාහවන්ත නෑ නේද, අපි ධනෙ ආරක්ෂා කරගන්න උත්සාහවන්ත වෙන්නේ නෑ නේද, අපි සත්පුරුෂව කල්යාණ මිතුර ඇසුරු කරන්නේ නෑ නේද, අපිට ආදායමට සරලන වියදමක් අපි තුළ නෑ නේද, මේ කාරණාවලින් එකක් හරි දුර්වල නම් ඔබට දියුණු වෙන්නට අපහසුතාවයක් තියෙනවා. උත්සාහය නැත්තම් ඒ දියුණු වෙන්න බෑ. ධනෙ ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ දියුණු වෙන්න බෑ. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරේ නැත්නම් ඒ දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. ආදායමට සරලන වියදමක් නැත්නම් ඒ දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ හතරම ඉතාමත් හොඳින් ආරක්ෂා කරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යග්ගපජ්ජේ, මෙසේ මේ උපන්නා වූ ධනය විනාශ මුඛයට යන කාරණා හතරක් තියෙනවා කියන්නේ. මේක හරි වැදගත්. මේ සමාජයේ අපිට දකින්නම තියෙන කාරණා හතර මොනවද? සල්ලාලකම, ස්ත්‍රී ලෝලිත්වය, ඒ කියන්නේ පරදාර සේවනයේ වගේ මේ ඉත්තිදුත්තෝ කියන කාරණා, ස්ත්‍රී දුහෘත භාවය. ඔන්න මේ ධනය විනාශ මුඛයට යන ප්‍රධාන හේතුවක් තමයි. මේක දෙපැත්තරම තියෙනවා. ඉතින් ස්ත්‍රීන්ට විතරක් නෙවෙයි පුරුෂයන්ටත් එහෙමයි. ඒ නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාළ කාරණා තමයි වැරදි කාම සේවනයේ, එහෙම නැත්නම් පරදාර සේවනයේ කියන මෙන්න මේ ක්‍රියාවලිය, වැරදි ක්‍රියාවලිය තුළින් ධනය විනාශ මුඛයකට යන්නට හේතු වෙන. පරාභව සූත්‍රයේ සඳහන් කරනවානේ, ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ජෝනරෝ ලද්දං ලද්දං විනාශේති තම් පරාභව තුමුක. ස්ත්‍රී දූර්ත්‍ය, සුරා දූර්ත්‍ය, සූදුවට යොමු වෙච්ච පුද්ගලයා මෙයා ටිකටි විනාශ වෙනවා කියන එක එතන සඳහන් කළා තියෙනවා. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් කරන ස්ත්‍රී ලෝලිත්වය, සුරාවට ලොල් බව, සූදුවට ලොල් බව හා පවටු මිතුරන් ආශ්‍රය කිරීම, මෙන්න මේ කාරණා හතර ධනේ විනාශ වෙන්න හේතු වෙනවා කියලා හිතන්නකෝ, කල්පනා කරන්නකෝ. දැන් Tamanට පරම්පරාවෙන් ලැබිච්ච ධනයක් තියෙනවා කියලා හිතමුකෝ. සමාජයේ හැම මිනිස්සු ඉන්නවා පරම්පරාවෙන් Tamanට ධනෙ හම්බ වෙලා තියෙනවා. මේ හම්බ වෙච්ච ධනය විනාශ වෙලා තියෙනවා නම් යම්සි කෙනෙක් තුල, එයාට මේ ධනෙ විනාශ වන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේ හතරෙන් දෙකක් හෝ එකක් අනිවාර්ය, එකක් හෝ දෙකක් තියෙනවාමයි. එක්කෝ ස්ත්‍රී දුහෘත භාවයෙන් නිසා එයාගේ සල්ලාලකම නිසා එයා ධනෙ හානි කරගෙන තියෙනවා, එහෙම නැත්නම් එයා සුරාවට යොමු වෙලා ධනෙ හානි කරගෙන තියෙනවා, එහෙම නැත්නම් සූදුවට යොමු වෙලා ධනෙ විනාශ කරගෙන තියෙනවා, එහෙම නැත්නම් පාප මිත්‍රය ඇසුරු කරලා ධනෙ විනාශ වෙලා තියෙනවා. මේ කාරණා හතරෙන් තොරව තමයි ඕනෙම පුද්ගලයාගේ ධනෙ විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා භෝගයන් තමන් හම්බ කරගන්න ධනය විනාශ මුඛයට යන කාරණා හතරක් තියෙනවා. ඒ හතර තමයි මොකද්ද? මේ ස්ත්‍රී ලෝලිත්වය, සුරාව, සූදුව, අසත්පුරුෂ පවිටු මිත්‍රයන් ඇසුරු නිසුරු කිරීම. මේක ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද මේ විලක විලක් තියෙනවා, ඒ විලට දොරටු වලින් ජලය ගලාගෙන එනවා. ඒතර දොරටු හතරක් තියෙනවා. මේ විලක ජලය ආරක්ෂා කරගන්නට අපි කියන්නේ වාන් දානවා කියලා වාන් දොරටු හතරක් තියෙනවා. ඒතර මේ දොරටුවක් ඇරලා තියෙනවා. අපි හිතමු වතුර ගලාගෙන එනවා, දොරටුවක් ඇරලා තියෙනවා. ඒතර මේ දොරටුව ඇරලා තිබ්බොත් මොකද වෙන්නේ? ජලය ටික පිට වෙලා යනවා. පහුගේ කාලෙත් එහෙම කතාවක් ගියේ, ජලය පිට වෙලා ගියා, පිට වුණා කියලා. ඉත දොරටු ඇරලා තිබ්බයි කියලා, එහෙම නේද? ඉත ඒ වගේ මේ දොරටුවක් ඇරලා තිබ්බොත් එහෙම ඒ ජලය ටික පිට වෙලා යනවා. ඉත එක දොරටුවක් තමයි මොකද්ද මේ උපමා කරන්නේ? ස්ත්‍රී ලෝලිත්තේ. අපි හම්බ කරන ධනය පිට වෙලා යන එක හේතුවක් තමයි ස්ත්‍රී ලෝලිත්තේ. ඒතර මේ දොරටු හතරම ඇරලා තිබ්බොත් ජලය මොකද රැඳීමක් තියනවද? නෑ, ජලය රැඳින්නේ නෑ. ජලය ටික ඔක්කොම පිට වෙලා යනවා. ආන් ඒ වගේ තමයි අපි හම්බ කරන ධනෙ. මේ බුදුරජාණන් වහන්සේ දුන්න උපමාවක් මේ. වීලක ජලය, ජලාශයක තියෙන ජලයේ පිට වෙන දොරටු හතරක් තියෙනවා. ඒ දොරටු හතර මැරලා තිබ්බොත් එහෙම ජලය රැඳෙන්නේ නැහැ වගේ තමයි ධනෙ හම්බ කරන පුද්ගලයාගේ ධනෙ රැඳෙන්නේ නැහැ. මෙන්න මේ දොරටු හතර ඇරලා තිබ්බොත් ධනෙ විනාශ වෙලා යනවා. මොනවද? ස්ත්‍රී ලෝලිත්තේ තියෙනවා නම්, සුරාව තියෙනවා නම්, සූදුව තියෙනවා නම්, ඒ වගේම තමයි පවිටු මිතුරන් ඇසුරු කරනවා නම් කවදාකම් මේ ධනෙ රඳවා ගන්න පුළුවන්කමක් නැහැ. ධනෙ රඳවා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මොකද්ද? ස්ත්‍රී ලොල් නොවීම, ස්ත්‍රී ලෝලිත්තෙන් තොරවීම, ඒ වගේ සුරාවට ලොල් නොවීම, සූදුවට ලොල් නොවීම, යහපත් කල්යාණ මිත්‍රයන් ඇසුරු නිසුරු කිරීම කියන කාරණාව අනිවාර්ය මේ ජීවිතයේ දියුණුවට හේතු වන කාරණා හතරක් හැටියට සඳහන් කළා. ඉතින් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගන්නකො. මේ පංචශීලයේ නෙමෙයි තියෙන්නේ, ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමෙන් වැළකෙනවා, කාමිත්‍යාචාරයෙන් වැළකෙනවා, බොරුකීමෙන් වැළකෙනවා, සුරා සූදුවෙන් වැළකෙනවා. යම් කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් එයාට හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. සාර්ථක ජීවිත ගත කරපු පුද්ගල බොහෝ දෙනෙක් පංචශීල ප්‍රතිපදාව තුළ හිටපු අය. ඒ නිසා පංචශීල ප්‍රතිපදාව කියන එක හරි වැදගත්. එහෙනම් මෙන්න මේ ධනය, අර එන වතුර, ජලාශයේ තියෙන වතුර ආරක්ෂා කරන දොරටු වහලා තියෙනවා. ඒ දොරටු වහලා තිබ්බහම ජලය රැඳෙනවා, ජලය ආරක්ෂා වෙනවා වගේ තමයි අපේ මේ ධනය ආරක්ෂා කරගන්න ප්‍රධානම හේතුවක් තමයි මොකද්ද? ඉස්සලාම එයා සල්ලාලෙක් නොවෙන්නට ඕනි, හොඳ පෞල් ජීවිතයක් ගත කරන්නට ඕනි, වැරදි කාමසේවණයෙන් තොර වෙන්නට ඕනි, ඒ වගේම සුරාවට යොමු නොවෙන්නට ඕනි, සූදුවට යොමු නොවෙන්නට ඕනි. දැන් සූදුව කිව්වහම දැන් ජාත්‍යන්තර සූදුනේ තියෙන්නේ. දැන් අපි දකින දැන් මේ අවුරුදු කාලෙට හරියට සූදුව යනවා. ඉතින් විනෝදෙට යම් යම් සූදු ක්‍රියාවල නිරත වෙන අවස්ථා දකින්න. නමුත් සමහර වෙලාවට ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් මේ සූදුව සිද්ධ වෙනවා. දැන් අපි සූදුව හැටියට දකින්නේ සාමාන්‍ය ගමේ ගොඩේ නම් කැට ගහනවා. ඉතින් ඒ වගේම ඉතින් ඔය බూరు ගහනවා කියලා ඉතින් ඒවා තියෙනවා. ඒවා ඉතින් අවුරුදු කාලේ තියෙනවා. ඉතින් ඒකේ සමහරට ඉවර වෙනවා. නමුත් සමහර තැන්වල ඒ පටන්ගත සූදුව මාස ගාණක් යනකම්ම ඔය ගම්වල ඒ සූදුව යනවා. ඉතින් සුරාවත් ඒ වගේ තමයි. ඉතින් එතකොට මොකද වෙන්නේ? තමන්ගේ ධනය අර ලොකු මුදලක් අනුන්ගෙන් ලැබෙන ධනය නිකම්ම ලැබෙනවා කියන ආසාවට නෝ යන්නේ සූදුවට. දැන් අපි හම්බ කරන පුද්ගලයා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බ කරගන්නේ. එතන ලක්ෂ කෝටි ගාණක් සූදුවෙන් නිකම්ම ලැබෙනවා කියන අදහසින් මේ හුඟක් දුරට මේ සූදුවට යන්නේ. ඉතින් යනකොට මොනවත් නැතුව තමයි අවසාන වශයෙන් එන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අවිනිශ්චිත ස්වභාවයක්නේ. තමන් ධාර්මිකව හම්බ කරගත්ත ධනෙ ධාර්මිකව වියපැහැදම් කරන මිසක් සූදුවෙන් හම්බ කරන ධනෙ අධාර්මික හැටියට තමයි ධර්මානුකූලව සඳහන් කරන්න තියෙන්නේ. නිසා සුරා සූදුව ඒ වගේ දැන් වැරදි වෙළඳාම් තියෙනනේ සමාජය තුළ. ඒ වැරදි වෙළඳාම් වලින් වැළකෙන්නට ඕනේ. සුරා සූදුවෙන් හම්බ කරන ධනෙ වැරදි වෙළඳාම්. ඒ වගේ මස් පිණිස සතුන් ඇති කරලා, මස් පිණිස සතුන් හදලා ඒවෙන් හම්බ කරන ධනෙ අධාර්මිකයි. එතකොට වහල් වෙළඳාමේ ඉඳලා හම්බ කරන ධනෙ අධාර්මිකයි. ඒ වගේ තව ආයුධ වෙළඳාම් කළා හම්බ කරන ධනෙ අධාර්මිකයි. හොරකමක් කළා ඒ හම්බ කරන ධනෙ තිරන ඒවා අධාර්මිකයි. ඒසා අධාර්මික ධනය කියන්නේ ඒක ඉතාමත්ම භයානක දෙයක්. ඉතින් ඒවා අපිට මෙලෝ වශයෙන්ුත් විපාක තියෙනවා, පරලෝ වශයෙන්ුත් විපාක තියෙනවා. ඉතින් ඒ නිසා මේ දියුණුවට හේතු, මෙලොව දියුණුවට හේතු වෙන්නා වූ කාරණා හතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමගේ ධනය ආරක්ෂා කරගන්න පුළුවන් කාරණා හතරක් තමයි ස්ත්‍රී ලෝලිත්වයක් නොවීම, සුරා ලෝලිත්වයක් නොවීම, සූදුවට ලොල් නොවීම, හා කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම කියන කාරණාව තමයි දියුණුවට හේතු වෙන කාරණා හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ව්‍යාග්ගපජ්ජ මේ ධර්ම හතර කුලපුත්‍රයාට පරලෝ පිණිස හේතු වෙන සැප පිණිස හේතු වෙන කාරණා හතරකුත් තියෙනවා. දැන් මේ ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේ මේ දීගජානුකෝලීය කුලපුත්‍රය අහන්නේ ස්වාමිනී අපිට මේ ගිහි කාමභෝගී ජීවිතය ගත කරන අපිට මෙලෝ යහපත පිණිසද මෙලෝ වැඩ පිණිස සැප පිණිසද පරලෝ සැපත පිණිස හේතු වෙන කාරණා දේශනා කරන්නනේ. දැන් මෙතෙක් දේශනා කළේ කොහෙට තියෙන දේවල්ද? මේ ජීවිතේට තියෙන දේවල්. මේ ජීවිතේට. එහෙනම් මේ ජීවිතය කියලා කියන්නේ අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට අපි මේ හම්බ කරන ධනෙ ආරක්ෂා කරගෙන ඒක යහපත් විදියට පවත්වාගෙන යන්න ඕනේ කාරණා හතර තමයි උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා. ඒතර උත්සාහයෙන් ධනෙ හම්බ කරගන්නට ඕනේ, ඒක ආරක්ෂා කරගන්නට ඕනේ, කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නට ඕනේ, ඒ වගේ ආදායමට සරලන වියදම පවත්වා ගන්නට ඕනේ. ඊළඟට තමයි මොකද්ද? ධනෙ විනාශ වෙන ක්‍රම හතරක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ තමයි ස්ත්‍රී ලෝලිත්වේ සල්ලාලකම, සුරාව, සූදුහා, පාප මිත්‍ර සේවනය. ඒතර ඒවෙන් වැළකීලා ධනෙ ආරක්ෂා කරගන්න පුළුවන්, කොහොමද රැක ගන්න පුළුවන්, තමන්ගේ ධනෙ හොඳට පවත්වාගෙන යන්න පුළුවන් ස්ත්‍රී ලෝලිත්වයක් නොවීම, ඒ කියන්නේ සල්ලාලෙක් නොවීම, සුරාට සූදුවට යොමු නොවීම හා කල්යාණ මිත්‍ර ඇසුර, ඒ කියන්නේ අසත්පුරුෂ පාප මිත්‍රයන් සේවනය නොකිරීම, එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුර කියන එක මේ ජීවිතයේ සැපතක් ලබන්න පුළුවන් හේතු කාරණා හැටියට තමයි තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන්නේ. දැන් අහනවා මොකද්ද? පරලොවට පිණිස හිතසුව පිණිස පවතින කාරණා හතරක්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළ අර කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ඕනට මොන වගේ පුද්ගලයෙක්ද ඇසුරු කරන්න ඕන කියලා සඳහන් කළේ. කල්‍යාණ මිත්‍රය සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. ඒතර මෙතන මේ පරලොවට වැඩ පිණිස හේතු යන්නේ මෙන්න මේ කාරණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශ්‍රද්ධා සම්පත්තිය පරලොවට පිහිට පිණිස පවතිනා වූ කාරණා හතර තමයි මේ ජීවිතේ අපි ආරක්ෂා කරගත යුතු. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. එතන මේ මොනවද මේ ශ්‍රද්ධා සම්පත්තිය කියලා කියන්නේ? ඒ කියන්නේ තුරුණුවන් කෙරේ ශ්‍රද්ධා සම්පන්න භාවය තියෙනට ඕනේ. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායම් පහාය මානුසන්දේහං දේවකායම් පරිපූර්ණස්සන්ති. එතකොට ඒ මොකද්ද මේ සඳහන් කරන්නේ? යමෙක් බුදුන් සරණ යන්නේද ඔහු මරණින් පස්සේ නතේ ගමිස්සන්ති අපායම්, එයා අපාය යන්නේ නැහැ, මරණින් පස්සේ සුගතිගාමීත්වයටපත් වෙනවා. මනුස්සකය බහ නතේ ගමිස්සන්ති අපායම් පහාය මානුසන්දේහං දේවකායම් පරිපූර්ණස්සන්ති. මේ මනුස්සකය බහායා මරණයෙන් පසු සුගතියේ සුගති සම්පත්තියක් ලබනවා. අන බලන්න ශ්‍රද්ධා සම්පත්තියේකට වැදගත් වෙන පරලෝ සැපත පිණිස හේතු වෙන සුගතිගාමීත්වයට හේතු වෙන කාරණා තමයි මොකද්ද? ශ්‍රද්ධා සම්පත්තිය අනික සීලය. දැන් සීල් රකින්න පුද්ගලයා සිහියේ මරණයටපත් වෙන්නේ නැහැ, සිහිනුවණින් මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි මරණින් පසු අනිවාර්ය සුගතිගාමීත්වයට පත්න සීල සංවරය තුළ ජීවත් වෙන පුද්ගලයා. පංච සීල ප්‍රතිපදාව ආරක්ෂා කර ගැනීම තමයි මෙතන ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ වගේම ත්‍යාගවන්ත භාවය, දානේනේ, ත්‍යාගවන්ත භාවය කියන්නේ දානය. දීම පරිත්‍යාගය, දන් දුන්නාම ලැබෙන ආනිසංස කොච්චරද? සංසාර ගමනේ කවදාකවත් දුකකටපත් වෙන්නේ, සාපිපාසාදී දුක්ඛයන්ටපත් වෙලා දුගී දුප්පත් වෙලා උපදින්නේ. පරලෝ අනිවාර්යෙන් සුගතිගාමීත්වයටපත් වෙන වගේම ඉතාම ඉහළ සැප ඇති තැන්වල උප්පත්ති ලබන්න හේතු වෙනවා. අපේ තියෙන චුල්ලකම් විභංග සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ සුබ තරුණයා මේ සමාජයේ පුද්ගලයෝ විවිධත්වයටපත් වෙන්න හේතුව ධනවත් වෙන්න හේතුව, සමහරු දුප්පත් වෙන්න හේතුව, සමහරු දීර්ඝාෂ ලැබෙන, සමහරු අඩු ආශි මරණයටපත් වෙනවා. ඒ කාරණාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්භෝග සම්පත්තිය උප්පත්ති ලැබෙන හේතුව තමයි පෙර සංසාරේ දන් දුන්න නිසා. දැන් මේ ජීවිතේ මහත් දන් සම්පත් ලැබෙන්නේ. මේ ජීවිතේ මොනවාක් නැති අන්ත දුප්පත් වෙලා උපදින්න හේතුව කුමක්ද? පෙර සංසාරේ දන් නොදීම. ඉතින් ඒ නිසා ත්‍යාගවන්ත භාවය කියන්නේ සසරේ කවදාකවත් අඩුපාඩු නැති ජීවිත ලබන්න හේතු වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ පුරුමු දාන පාරමිතා බලයේ කොයිතරම්ද කියනවනම් අදරත් බුදුරජාණන් වහන්සේට දානි ලැබෙනවනේ පින්නතුනේ බුද්ධ පූජාව. අද එක දවසට බුදුහාමුදුරු වෙනුවෙන් කොච්චර බුද්ධ පූජා පූජා කරනවද බලන්න. උදේට දවල්ට හවසට ගිලම්පස. ඇයි ඒ? භාගතුන් වහන්සේ පුරපු දාන පාරමිතා බලය, ඒ ශක්තිය අදටත් බුදුරජාණන් වහන්සේනේ බුද්ධ පූජා ලැබෙනවා. ඉතින් අපි සාමාන්‍ය මරණයටපත් වුණොත් අපිට එහෙම කවුරුක්වත් දෙනවද? අපි වෙනුවෙන් ආහාර වේලක් වෙන් කරනවද? නෑ, අපි වෙනුවෙන් වෙන් කරන්නේ නෑ. ඒ තරම් දාන පාරමිතාවක් උන්වහන්සේ පුරලා තියෙනවා. වසර 2500 අධික කාලයක් වෙනවා උන්වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිරුණම් පාලා. අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානය ලැබෙන්නේ බුද්ධ පූජා පූජා කරන්න ඒ දාන පාරමිතා බලය නිසා. සත්‍යාගවන්ත භාවයත් පරලෝ ජීවිතයට සැනසීමට හේතු වෙනවා. සමාජයේ අපි හැබැයි හුඟක් දකිනවා අද දන් දෙන්න හරි කැමැත්ත දක්වන පිරිස් ඉන්නවා. නිතරම අහනවා උපන් දිනයක් තියෙනවද, විවාහ සංවත්සරයක්ද, ඒ වගේම තවත් ඥාතියෙක් මිය පරලෝ ගියාද, හරියට දන් දෙන්න උත්සාහ කරන අය ඉන්නවා. නිසා අතීතයට වැඩිය දන් දෙන්න උනන්දු වෙන උත්සාහවන්ත වෙන පිරිස් වැඩි. ඒකට හේතුව තමයි ඉතින් කල්යාණ සම්පත්තියක් තියෙනවා, ධර්ම ශ්‍රවණයක් තියෙනවා. ඉතින් ඒවෙන් මිනිස්සු දැන් ටිකක් මේ දහමට යොමු වීමක් අපි දකින්න ලැබෙනවා. ඊළඟ කාරණා තමයි ඉතින් ඒ ප්‍රඥාවන්ත භාවය. අන්න ඒක ඉතාමත් වැදගත්. ප්‍රඥා නරාණ රතනං කියලා සඳහන් කරනවා. ප්‍රඥාව කියලා කියන්නේ මිනිස්සෙකුට තියෙන රත්නයක් වගේ, මාණික්යක් වගේ කියන එක තමයි ප්‍රඥා පිළිබඳ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ අනුව ප්‍රඥා සම්පත්තිය කියන එක නුවණ බුද්ධිය තියෙන්නට ඕනේ. මේ සමාජයේ ජීවත් වෙන හොඳ නුවණක් තියෙන්න ඕනේ. ව්‍යාපාරිකයෙක් හැටියට ඔහුටත් ඒ හොඳ නුවණක් තියෙන්නට ඕනේ, දියුණුවක් තියෙන්නට ඕනේ. දැන් මේ කාරණාවේදී තව සුවල්ප දෙයක් අපි පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. මේ නැකස් ශාස්ත්‍රයේ පිළිබඳ තියෙනවනේ. දැන් අද සමහර අය මේ නැකස් ශාස්ත්‍රයට දෝෂ ආරෝපණය. ඔය නැකත් වලින් අපිට වැඩක් නැහැ. අපි ඉතින් ඔය අවුරුදු නැකත් කරන්නේ නැහැ. නැකත් කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරයි කියන තැනක් නැහැ පින්නතුනි. කොහෙවත් එහෙම බුදුහාමුදුරුව මේ නැකත් ප්‍රතික්ෂේප කළයි කියලා තැනක් නැහැ. අර ඔය නක්කත් ජාතකයේ අල්ලගෙනනේ දැන් සමහර අය කින් කරිස්සන්ති තාරකා කියන ඔය නැකත් ශාස්ත්‍රයේ තාරකා වලින් මොනවද ඇති දෙයක් නැහැ කියලා කාරණාවක් කියවෙන එකක් අල්ලගෙන හුඟ දෙනෙක් ඔය කතා කරන්නේ. ඒකේ සඳහන් කරන්නේ එක්තරා අර ජාතක කතාවක දියණියක් විවාහ වෙන්න සූදානම් වෙලා දිනේ තීරණය කර නැකත දිනේ තීරණය කරගෙන ඔක්කොම කළා. නැකත් කරුවා බලන්න යනකොට ඒ නැකත් කරුවා ඔහු තරහට ඉරිසියාවට ඔහු කියනවා ඔය නැකත හොඳ නැහැ, ඔය දිනිය කැන්දන් ඉන්න යන්න කියලා. ඔවුන් ඒක මග අරිනවා. මග ඇරලා වෙන දවසක් යන්න ඕනේ කියලා නැකත් කරුවා වෙන දිනයක් දෙනවා. ඉතින් දැන් අර දිනියගේ පාර්ශවයේ අය දැන් මේ තරුණයාගේ පාර්ශවයෙන් මේ අපේ දුව කැන්දගෙන යන්නේ කියලා බලාගෙන ඉන්නවා. එම් බලාගෙන ඉන්න අතරේ දැන් මේ පිරිස තරුණයාගේ පිරිස කැන්දන් යන්න සූදානම් දිනේ නැකත් දිනේදී යන්නේ නැහැ. අර නැකත් කරුවා කියපු වැරද්ද නිසා ඔහු කියන මං ළඟට ඇවිල්ලයි මුලින්ම දිනේ තීරණය කරගත්තේ, මං ළඟට ඇවිල්ලාද නෑ ওই දිනේ හරියන්නේ නෑ, ওই දිනේ නරක දිනයක් කියලා වෙන දිනයක් දෙනවා. ඉතින් වෙන දිනේට යනකොට අර දියණියගේ පාර්ශවයේ අය මොකද කරන්නේ, අර નિયમિત දිනේ ඒගොල්ලන්ට මුලින්ම දුන දිනේ දෙනකම් බලාගෙන හිටියා, එනකම් බලන් හිටියා. නමුත් ඔවුන් ආවේ නැහැ නිසා ඒ දියනේ වෙනත් කෙනෙකුට සරණ පාවා දෙනවා. ඉතින් මේ තරුණයාගේ පිරිස පස්සේ අර නැකත් කරුවා දුන දිනේ බලාගෙන ගියාට පස්සේ අර දියනිය සරණ පාවා දීලා. ඉතින් එතකොට තමයි කියන්නේ නැකත් බලාගෙන වැඩ කරනවද, එතන නැකත් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා උත්සාහය උනන්දුවයි තියෙන්න ඕන කියන කාරණා තමයි එතන සඳහන් කරන්නේ මේ ජාතක කතාවේ. නමුත් මේ ජාතක කතා කීපයකම තියෙන මේ නැකත් ශාස්ත්‍රයන දියුණු වෙච්ච අවස්ථා මොනවද? චුල්ලසෙට්ටි ජාතකයේ ඔබ දන්නවා චුල්ලසෙට්ටි ජාතකයේ තියෙනනේ මීකුණකින් දියුණු වෙච්ච සිටුවරෙක් වෙච්ච බවට. දැන් එදා ඒ සිටුවරෙක් චුල්ලසෙට්ටි කියන ඉතින් ඒ ජාතක කතා සඳහන් කරන්නේ ඔහු දකිනවා මීකුණක්. ඒ අපේ බෝසතාණන් වහන්සේ තමයි ඒක දකින්නේ. ඒ බෝසතාණන් වහන්සේ ඒක දැකලා උන්වහන්සේ කියන මේ දියුණු වෙන අද තියෙන මේ නැකතට අනුව මේ මීකුණෙන් උනත් දියුණු වෙන්න පුළුවන් කියලා බෝසතාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මීකුණක් දැකලා ඒ දවස තියෙන නැකත බලලා මේ නැකතට අනුව මේ මීකුණ වුණත් අද දවස මේ තියෙන නැකත බොහොම සුබයි, මේ මීකුණත් ඇති දියුණු වෙන්නේ කියලා. ඒක බලන් හිටපු එක්තරා දුප්පත් මිනිස්සෙක් ඒක දැකලා යා ඒක තේරුම් අරගෙන ඒක යා පිළි අරගෙන ඒ අර මීකුණ බල්ලෙකුට ආහාර හොයාගෙන යන කෙනෙක්ට විකුණලා මුදලක් අරගෙන එහෙම මහා දියුණු සිටුවරේ බවට පත් වෙනවා. ඉතින් ඒක වෙන්නේ තර නැකත් ශාස්ත්‍රයට අනුකූලව. නැකතර අනුව තමයි යා ඒ දිනේ හොඳයි කියන එක තමයි ඒ අනුව තමයි ඒ දියුණුවට පත් වෙන්නේ එදා ඒ ක්‍රියාව කරපු නිසා. තව ජාතක කතාවතන වේදබ්බ ජාතකයේ. ඉතින් වේදබ්බ ජාතකෙත් එහෙමයි. ඒ තරා බමුණෙක් ඉතින් ඒ නැකත් යෝගේ දැනගෙන ඒ මන්ත්‍රයක් ජප කරනවා. ඉතින් ඒ මන්ත්‍රේ ජප කරනකොට තමයි කහවණු වැස්සක් වහිනවයි කියලා සඳහන් කරනවා වේදබ්බ ජාතකය. ඒතර බලන්න ඒ දිනේ නැකත දිනේ දැන් ওই පංචාංගය කියන්නේ දිනය නැකත තිතිය. ඉතින් ඒ විදිහට පහක් තියෙනවනේ. එතකොට ඒ විදිහට ගත්තාම මේ නැකතට තමයි අර මන්ත්‍රේ ජප කරන්නේ. ඒ මන්ත්‍රේ ජප කරන තමයි අර කහවණු වැස්ස වහින්නේ ඒ වේදබ්බ ජාතකේ. ඒතර මේ වගේ මේ ජාතක කතාවලත් මේ නැකස්ශාස්ත්‍රයේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ ජාතකතාගෙන අපේ බුදුරජාන් වහන්සේ විවිධ බෝසත් අවදිවල දේශනා කරපු ඒ චරිත පිළිබඳවනේ. මේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ අපේ සමාජයේ මේ දේශනා කරන මෙහෙමයි බෝසතාණන් වහන්සේ ජීවත් වුණේ මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට ඒ කාලේ බෝසතාණන් වහන්සේ නැකත් ශාස්ත්‍රයේ පාවිච්චි කරලා තියෙනවා කියන එක පැහැදිලියි. එතන මේ ජීවිතෙත් එහෙමයි. බෝසතාණන් වහන්සේ උප්පත්ති ලැබුව වෙලාවෙත් මේ බෝසතාණන් වහන්සේ මෙහෙම කෙනෙක්, මේ බුදු වෙන කෙනෙක් කියලා කිව්වෙත් ඒ නැකත් ශාස්ත්‍ර උපදින වෙලාවල් අනුව. ඉතින් අදරත් අපේ සමාජය තුළ අපි හඳහන කියලා එකක් තියෙනවා. දැන් සමහර ස්වාමින් වහන්සේලා පවා අපි දකිනවා ඉතාම නිර්දේ ලෙස ගරහනවා මේ ජෝත්සේ පිළිබඳව, නැකත් ශාස්ත්‍ර පිළිබඳව කිසිම දැනුමක් නැතුව. ඉතින් මේ දැනුමක් ඇතුව අධ්‍යයනය කරලා මේවට දෝෂාරෝපණය කරන්න හොඳ නැහැ. මොකද ඕනම සමාජයේ අපි උපන් වෙලාවක් තියෙනවා. ඒ උපන් වෙලාවට අනුව ගත්තහම ඒ උපන් වෙලාවට අනුව තමයි අපේ ඒ ශාස්ත්‍රයේ ජෝතිෂ ශාස්ත්‍රයෙන් පුළුවන් අපේ උපන් වෙලාවට අනුව අපේ යම්සි ජීවිතය ගැන කියන්න. ඒක වෙනම ශාස්ත්‍රයක්. මේක සඳහන් කරන්නේ මොකද? මෙන්න මේක තමයි වටිනාම කාරණා මම පැහැදිලි කරන්නේ. මේ අපිට ඒවෙන් විමුක්ති උදා කරගන්න බෑ. නැකත් වලින්, තරු වලින්, ඉරහඳ තාරකා වලින්, දෙවියන් ඇදීමෙන් ඒවෙන් අපිට විමුක්තිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් දෙවියන් ඇදීම පිළිබඳව රේරුකාණී හාමුදුරුවෝ ඔය ධර්ම විනිශ්චය පොතේ බොහෝ ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. දෙවියන්ගෙන් උපකාර ලබන්න, දෙවියන් පුද පූජා පවත්වනකොට දෙවියන්ගෙන් උපකාර ලබා ගන්න පුළුවන් කියන එක සඳහන් කරන්න පුළුවන් කියලා උන්වහන්සේ බොහෝ ලස්සනට ඒ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ දෙවියන් යදිනවා නම් විමුක්තිය පිණිස, අන්න ඒක මිත්‍යා දෘෂ්ටිකයි. ඉරහඳ තාරකාපසුපස යනන විමුක්තිය පිණිස, අන්න ඒක මිත්‍යා දෘෂ්ටිකයි. ඒතර ලෞකික ජීවිතයේ යම් යම් දේවල් කරන්න. දැන් අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. අපි බෞද්ධයෝ. ඉතින් අපි පරම සැපත අපේ නිවන, ඒ සඳහා අපි දිවිහිමියෙන් අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. බුදුහාමුදුර සරණ ගිහින් ඉන්නේ, ධර්මයේ සංඝරත්නයේ සරණ ගිහිල්ලා ඉන්නේ. හැබැයි අපි දන්නවා විමුක්තිය පිණිස අනිවාර්යම හේතු වෙන්නේ බුදුන් දහම් සඟුන් සරණ යෑම පමණයි, ආරෂ්ඨාංගික මාර්ගය තුළ වැඩීම පමණයි. ඒ අතර අපි මේ අපේ ජීවිතේ ලෞකික ජීවිතේ ගත කරනකොට විවාහ මංගල උත්සවයකදී ගෙයක් දොරක් හදනකොට, ගෙට ගෙව දෙනකොට, එතකොට ගෙදර කටයුතු කරන දැන් අපි තුම් වහලයක් ගහනකොට, උළුවස්ස තියෙනකොට, ගෙව දෙනකොට අපි නැක ශාස්ත්‍රයට අනුවනේ වැඩ කරන්නේ. එතකොට විවාහ මංගල්‍යයකදීත් එහෙමනේ. එතකොට ඒවා කරා කියලා අර අපේ සරණාගමණයට බාධාවක් වෙන්නේ නැහැ. අපේ තිසරණයට බාධාවක් වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මේ සමාජයේ සමහර භික්ෂුන් වහන්සේලා පවා මේ වැරදි අර්ථකථන දීලා නොමග යවනවා. එහෙම ගියයි කියලා මිනිස්සු මේ ලෞකික ජීවිතේ ගත කරන්නට, යහපත් දේ ගත කරන්න ඒ වෑනුත් යම් යම් දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. දෙවියන්ගේ ආශිර්වාදේ ගන්න පුළුවන්. දැන් බලන්න මේ චුල්ලසෙට්ටි ජාතකයේ ඒ සඳහන් කරන්නේ. ඒ නැකත දවසේ මේ කුණ උනත් ඇතිකව දිනු වෙන්න. ඉතින් ඒ හොඳ දවස් තියෙනවානේ. ඒ හොඳ දවස තමයි නැකත් දවස කියලා කියන්නේ. ඒ දවස්වලට වැඩ ආරම්භ කළාම, ඒ දවසේ වැඩ කටයුතු ආරම්භ කළාම ඒක ලොකු දියුණුවකට හේතු වෙන කාරණා තියෙනවා. ඒවා නැහැ කියන්න බෑ. ඉතින් ඒ අනුව ගත්තාම පින්නතුනේ ඒ ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ කවදාකවත්. ඒ නිසා මේවට විවේචනය කරන්නත් බොහෝ පිරිස් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික භාවයේ නෙමෙයි ඒ කියන්නේ. ඒ සම්මියත් දෘෂ්ටිය තුළ පිහිටලා ලෞකික ජීවිතයේ වෙනුවෙන් දැන් මේවා කරන්නේ. දැන් අපිට විමුක්තිය පිණිස යන නිර්වාණ මාර්ගය ගමන් කරන කෙනෙක් කියනවා නම් එයාට මේවා එකක්වත් අවශ්‍ය නැහැ. එයාට නිර්වාණ මාර්ගය ගමන් කරන කෙනෙක් නම් එයාට මේ නැකත්, ඉරහඳ, තාරකා, දෙවියන් මේ මොනවාක්වත් අවශ්‍ය නැහැ. එයාට තියෙන සතරහතිපත්තහන භාවනාව වඩලා ඒ සීල සමාධි ප්‍රඥා දිනු කළ මාර්ගඵල අවබෝධය ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒතර විමුක්තියට මේකේ ප්‍රධානම කාරණය තමයි විමුක්තියට මේ කාරණා එකක්වත් හේතු වෙන්නේ නැහැ. විමුක්තියට හේතු වෙන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම ප්‍රමාණය තෙරුවන් සරණ ගිහිල්ලා. හැබැයි ඒ යන ඒ නිවන් මාර්ගයේනේ, ඒක වෙනයි. ඒතර ලෞකික ජීවිතයේ සැප සම්පත් ලබන්න ඒ ගත කරන සමාජයේ ජීවිතයට අපිට මේ වගේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක මේ ජාතක කතාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවා ප්‍රතික්ෂේප කරන්නට හොඳ නැහැ. එහෙනම් මේ අලුත් අවුරුද්දක් ලැබු මොහොතක ලබලා දැන් මේ දින කිහිපයක් ගත වෙන වෙලාවේ ඉතින් මේ දේශනාව කළේ කුමක් නිසාද? ඔබ අලුත් වෙලා, ඔබ අලුතෙන් රැකියාවට පිටත් වෙන දැන් බලාපොරොත්තු වෙන මොහොතේ, ඔබ පාසලට යන ළමයි, ඒ වගේ රැකියාවට ව්‍යාපාරයට යන ඔබ පින්නතුන්, ඔබ මෙන්න මේ ව්‍යග්ගපංච සූත්‍රයට ඇසුරු කරගෙන ව්‍යග්ගපංච සූත්‍රයට අනුකූල ඔබ ජීවත් වෙන උත්සාහවන්ත වෙන්න. එතකොට ඔබට මේ අලුත් අවුරුද්ද යහපත් අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. කොයිතරම්නම් අවුරුද්ද අලුතෙන් පටන් ගත්තත් මේ කියන කාරණා ටික නැත්තම්, උත්තාන සම්පද උත්සාහය නැත්තම්, හම්බ කරගත් ධනෙ ආරක්ක සම්පද ආරක්ෂා කරගත්තේ නැත්තම්, කල්යාණ මිත්‍රත්වයේ සමජීවිකතා, ඒ කියන්නේ ආදායමන සරණ වේදම නැත්තම්, කොච්චර අලුත් අවුරුදු ආවත් ඔබට දිනු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ නිසා කොච්චර චාරිත්‍රානුකූලව වැඩ කළත් නැත්නම් සාහිත්‍යානුකූලව වැඩ කළත් ඔබට දිනු වෙන්න පුළුවන් කමක් නැහැ. දිනු වෙන්න පුළුවන් හොඳම කාරණාව තමයි මොකද්ද? මෙන්න මේ ධාර්මික විදිහට මෙන්න මේ කාරණා හතර මේ මෙලෝ ජීවිතයට දිනු වෙන්න හේතුන කාරණා හතරට අනුව ජීවත් වීම. ඒ වගේම තමයි ඔබ කොච්චර ධනෙ හම්බ කරත් නැහැ ඔබ ඒ ධනෙ විනාශ වෙනවා නම් ස්ත්‍රී ලෝලිත්වයෙන් සල්ලාලකමින් සුරාවෙන් සූදුවෙන් ඒ වගේ පාප මිත්‍ර ඇසුරෙන් ඔබගේ කොච්චර ධනෙ හම්බ කළත් ඔබට මෙන්න මේ ක්‍රියාවලිය තුළ ඔබ ඉන්නවා නම් ඔබට කවදාකවත් දිනු වෙන්නත් බෑ. අර ජලාශයක ජලයේ පිට වෙන දොරටු හතරක් තියෙනවා. ඒ දොරටු හතරම ඇරියොත් මොකද වෙන්නේ? ජලයේ රැඳෙන්නේ නැහැ. වගේ තමයි ඔබේ ධනෙ කවදාකවත් ඔබට රඳවා ගන්න බෑ. උදාහරණ කතාවක් කෙටියෙන් කිව්වොත් වේලාවට අනුකූලව බුදුරජාණන් වහන්සේ කාලේ හිටියනේ මහදන සිටු පුත්‍රයා. ඒතර මහදන සිටු පුත්‍රයා හා සිටු දියණිය කියලා පැරණි පවුලක් තිබ්බා. ඒගොල්ලන්ගේ දරුවන්ට ඒගොල්ලෝ අධ්‍යාපනය දුන්නේ නැහැ. පුතාට විශේෂ අධ්‍යාපනය දුන්නේ නැහැ සල්ලි තියෙන නිසා. ධනේ තියෙන නිසා ඉතින් සිටුවරයා තමන්ගේ පුතාට අධ්‍යාපනයක් දුන්නේ නැහැ. ඉනිසා කාලයක් යනකොට මේ තරුණ වියට පත් වුණාට පස්සේ මේ 80 කෝටියක් වුණු මහා ධනස්කන්ධයක් තියෙන මේ සිටු පුත්‍ර විවාහයක් කළ දුන්නේ ඒ වගේම පවුලකින්. දැන් උගත් කෙනෙක් නම් හොයන්නේ උගත් කෙනෙක්නේ. නූගත් කෙනෙක් හොයන්නේ නූගත් කෙනෙක්. ඉතින් ඒ වගේ මේ නූගත් පවුලකම දියණියක් සරණ පාවා දීලා ඉතින් විවාහ වෙලා ඉතින් ඔහොම ඉන්නකොට දැන් උගත්කමක් මුකුත් සමාජ දැනුමක්වත් මුකුත් නැතිකොට මොකද කරේ? අර ධනේ තියෙනවා කියලා දැනගත්ත පිරිස් එකතු වෙලා මේ දෙන සුරාසූදුවට යොමු කළා. ඉතින් මේ දෙන සුරාසූදුවට යොමු කළාට පස්සේ තමන්ගේ මේ කාල වේලාව බොහොම ඉක්මන නිසා මම කෙටියෙන් කියන්නේ සියලුම ධනේ හීන වෙලා ගිය අවසානයේ ගෙවල් දොරවල් පවා සිටුමාලික පවා ඉඩකඩම් පවා විකුණලා සම්පූර්ණයෙන්ම මහපාරටම වැටෙන තත්ත්වයටපත් වුණා. දැන් වයෝවෘද වෙලා ඉන්නකොට සිඟමනේ යනකොට සවැත්නර ජේතනාරාම ඉදිරියේ සිඟමන් යදිනකොට බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා දැකලා මද සිනහාවක් පහළ කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ විශේෂ සිනහාවක්. ආනන්ද හාමුදුරහණ ස්වාමිනි ඒක ඇයි ඔබ වහන්සේ මද සිනහ පහළ කළේ කියලා ආනන්ද මේ දෙන්න අඳුරනවාද කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ විමසනවා. නැත ස්වාමිනි, මේ තමයි මහා ධන සිටු පුත්‍රයාගේ දරුව දෙන්න දරුව පුතා දැද වයෝවෘදයි. මේ අම්මා තාත්තා මේ දරුවන්ට අධ්‍යාපනය දුන්නේ නැහැ. මේ දීනියටත් එහෙමයි. සියලු ධනය අර මොකද්ද මේ කියපු කාරණා? මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කාරණා සල්ලාලකම ඒ වගේම සුරාව සූදුව හා පවිටු මිතුරන් ඇසුරු කිරීම නිසා සියලුම ධනෙ හීන වෙලා ගියා. සියලුම දේ නැත්තර නැති වෙලා දැන් මහපාරට වෙලා හිඟමන් යදිනවා. මේ දෙදෙනා තරුණ කාලේ ධනෙ හම්බ කළා නම් හරියට ඒ කලමනාකරණය කරගත්තා නම් මේ නගරයේ දෙවෙනි සිටුවරයා වගේ தත්ත්වෙටපත් වෙන්න පුළුවන්කම තිබ්බා. පළවෙනි සිටුවරයා වෙන්න පුළුවන් தත්ත්වෙටපත් වෙලා තිබ්බා. ධර්මාර්ගය තුල ගමන් කරා නම් අනාගාමි වෙන්න තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. තවත් කල් ගිහිල්ලා හරි තේරුම් අරගත්තා නම් දෙවෙනි සිටුවරයා වෙන්න තිබ්බා නගරේ. ධර්ම මාර්ගය තුල ගමන් කරා නම් සකුරුදාගාමි වෙන්න තිබ්බා. තවත් ටික කාලක් ගිහිල්ලා හරි ඒක තේරුම් අරගෙන තිබ්බ ධනෙ හරි පරිස්සම් කරගෙන ව්‍යාපාර කටයුතු වල යෙදුවා නම් නගරේ තුන්වෙනි සිටුවරයා වෙන්න තිබ්බා. ධර්ම මාර්ගය තුල ගමන් කළා නම් සෝවාන් ඵලයටපත් වෙන්න තිබ්බා. හැබැයි ආනන්ද දැන් නම් ඒ කිසිවක් බෑ. සෝවාන් ඵලයටපත් වෙන්නත් බෑ. ධනෙ හම්බ කරන්නත් බෑ. ඒතර බලන්න කොච්චර පුණ්‍ය බලයක් තිබ්බයිද අර අසත්පුරුෂ ඇසුර සුරා සූදුව නිසා කොච්චරනම් විනාශයකටපත් වුණාද? ධර්ම මාර්ගය තුල නිවන් දකින්න තරම් පින තිබ්බ, අනාගාමී ඵලයටපත් වෙන තරම් පිනක් තිබ්බයිට පවා ඒ ධර්ම ඥානෙ වෙහිලා ගියා. ඒ මොකක් නිසාද? අර මේ කාරණා හතර නිසා. ධනෙම් පවා පිරිහිලා ගියා. මේ කාරණා මත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාතාවක්. ඒක තමයි ඊටමත් වැදගත් ගාතාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හරියට මේ තරුණ කාලේ ධනෙ හම්බ කරගත්තෙත් නැති, මේක හරි වැදගත්, තරුණ කාලේ ධනෙ හම්බ කරගත්තෙත් නැති, ඒ වගේම තමයි තරුණ කාලේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරෙත් නැති කෙනෙක්. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේ පල්ලෙලේ කියලා උපමාවක් සඳහන් කරනවා. හරියට මාළුවෙක්වත් නැති විලක් ළඟට වෙලා ඉන්න වයසරිගේ කොකෙක් වගේ කියලා උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දං යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්තේ කියන මච්චේ උපල්ලලේ. ඒතකොට තරුණ කාලේ ධනෙ හම්බ කළත් නෑ, ආධ්‍යාත්මික ජීවිතය ගත කළත් නෑ, වයසට යනකොට හරියට මාළුවෙක්වත් නැති විලක් ළඟට වෙලා ඉන්න වයසට ගිය කොස්වහලීනියෙක් කොකෙක් වගේ කියලා උපමා කළා. ඉතින් ඒ තත්ත්වෙට අපිපත් වෙන්න හොඳ නෑ. ඉතින් අලුත් අවුරුද්ද ලැබු මේ මොහොතේ මේ දින කිහිපය ගත කරන්නේ දැන් අලුත් අවුරුද්ද ඉතින් ටිකක් ගෙවිගෙන යනවා. ඉතින් ඔබ අලුත් වෙන්නට ඕනේ, ඔබ ටිකක් හිතන්නට ඕනේ මගේ හම්බ කරන ධනෙ මම කොහොමද පරිහරණය කරන්නේ. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයට අනුකූල දීගජානු කෝලිය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ සිට දේශනා කරු මෙලොවට යහපත් වෙන කාරණාත් පරලෝ සුගතියට හේතුන කාරණාත් පැහැදිලි කරපු දේශනාව අතිසේ වැදගත්. මේ දේශනාව ඔබ ශ්‍රවණය කළ ඔබ හිතට ගන්න, ඔබ ජීවිතයේ මෙලොව ලෞකික ජීවිතය ගත කරනකොට මෙන්න මේ කාරණා මත ඔබ ධනෙ හම්බ කරලා පරිස්සම් කරගෙන දරුමල්ලන් පෝෂණය කරලා ඔබ සතුටින් ජීවිත ගත කරන්න, පරලෝ ජීවිත සුගති ගාමිතයට පත් කරගන්නට උපකාර කරගන්නට, ඒ වගේම මේ ජීවිතය තුළ නිර්වාණ අවබෝධයට පාරමි ධර්මයන් සම්පූර්ණ කරගන්න ඔබට මෙලොව සැනසීමට පරලොව සැනසීමට නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, අද මේ ධර්ම දේශනාව ඉතින් අලුත් අවුරුද්දේ සිද්ධ කරන හිරු FM සදහම් උදෑසන පළවෙනි ධර්ම දේශනාව. ඉතින් මේ දේශනාව හොඳට හිතර අරගෙන ඉතින් අද මේ දේශනාව තුළින් රැස් කරගත්ත පුණ්‍ය ශක්තියගේ ආශිර්වාදය ප්‍රථමයෙන්ම හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු ඒ මහත්මිය දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත්, හිරු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත්, මේ ධර්ම ශ්‍රවණය කරන රටවාසි ලෝකවාසයමටත්, බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත සූවිසි මහා ගුණ බලයේ ආශිර්වාද බලෙන් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සූපත් භාවයේ දිගාසිරි සම්පත් ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. සිළු දෙනාටම යහපත සිත සාන්තිය සැලසේවා. හැම දිනාට මෙලෝ පරලෝ දෙලෝ යහපත පිණිස නිවන් පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරමි. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියන්ගේ පිහිට ආරක්ෂා ආශිර්වාදයේ රැකවරණ බල ලැබේවා. දෙවියෝද පතන්නා බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන, තම තමන්ගේ මිය පරලෝ ගියව යම්තරන් ඥාති පිරිසක් වෙද්ද ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඥාතීන්ගේ සසර ගමනේ සැපත සැනසීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි ධර්ම දේශනාව අවසන් කරනවා. දෙවියන්ටත් පින් දෙමි. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං, චිරන් රක්කන්තු දේශනං, චිරන් රක්කන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.